මේ තව ප්‍රශ්නයක් තියෙනවා. මේ සබ්බේ සංඛාරා අනිත්‍යාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ සංඛාරා අනාත්තාති කියනත, සබ්බේ ධම්මා අනාත්තාති කියුවේ මොකද කියලා මේ ප්‍රශ්නයක් තියෙනවා. මේ සංඛාර අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් දැක්කහම ලබා ගන්න ක්‍රමවේදයක් තියෙනවා. සියලු ධර්ම අනාත්ම වශයෙන් දකින්න ඒවා උපසංහරති. මෙසේ සංසන්දනය කරලා දකින්න දහම් ක්‍රමයක් මේ තියෙන්නේ. තමන්ගේ කය ගැන බලාපුවාම කය පිළිබඳ බලන විග්‍රහ කරලා දෙනවා. මේ විදිහට අනික බලන තේරුම් ගන්න කියලා පෙන්නනවා. මෙන්න මේ වගේ සබ්බේ ධම්මා කිව්වොත් මේ සංඛාර ධර්මයි, රූප ධර්ම, වේදනා ධර්ම, සංඥා ධර්ම, සංඛාර ධර්ම, විඥාන ධර්ම කියන මේ ඔක්කොම ධර්ම. ඒ වාගේ මේවට රූප ධර්ම, සද්ද ධර්ම, ගන්ධ ධර්ම, ඒ වාගේම රස ධර්ම, පොට්ටාබ ධර්ම, ඒ වාගේම මනසර ගෝචන ධර්ම, ධර්ම ආදී වශයෙන් ඒවත් ධර්ම. සියලු ලෝකේට ඇති සෑම දෙයක්ම ධර්ම කියන කොට්ටාසෙට අයිතියෝ. මේ ලෝක හැදිලා තියෙන සියල්ලම ධර්ම නිසා හැදිලා තියෙන්නේ. ඔබ හරි තේරුම් ගන්න ඕනේ ගැඹුරු වචනයක්. මේ ධර්ම කියන වචනේ පද නිරුක්තිය පොත්වල නැහැ. මේ පිළිබඳව ඔය භාෂෝපකාර මහා සමාගමක් කියලා සමාගමක ඔය පිළිබඳව දන්න ඔය නොයෙක් ආකාරයෙන් භාෂා විශාරද පින්වත් පිරිස් ඔයගේ මේ ධර්මී පිළිබඳ මහාචාර්යවරු, මහා භික්ෂුන් වහන්සේලා, ඒ මහතෙරුන් වහන්සේලා වශයෙන් අද ඉන්න පිරිස්, ඒ පින්වත් පිරිස් ඔක්කොම එකතුලා ඒ වණ හදාගත්තේ කරා සංගමය. ඒකෙදිත් එක්තරා ප්‍රශ්නයක් දීලා තිනා ධර්ම කියන්නේ මොකද කියලා ප්‍රශ්නෙට පිළිතුරක් ඉල්ලලා. ඒ පින්වතෙක්ම නමුත් ධර්ම වර්ග ගැන කියනවා මිසක් ඒ ධර්ම කියන වචනේට උත්තරයක් හම්බෙලා නැහැ. අන්තිමට එතුමා විසින් නිගමනයක් තියලා තිනා කරන්න දෙයක් නැහැ. අපි අතර මාර්ගඵලලාභී අවබෝධයක් ඇති එකෙක් හරි කියනවා මේ ධර්ම කියන වචනේ අර්ථය තෝරලා දෙනවා. එහෙම දෙයක් නැතුව ඇති ඒකයි අපිට මේක තෝරා ගන්න බැරි වෙන්නේ කියලා මෙහෙම සංවේග ස්වභාවයකින් ඒ ප්‍රශ්නෙට විසඳන දින අවතලා තියෙනවා. හොයා ගන්න බැරිද? ඉතින් මේ පුංචි ප්‍රශ්නයක්. නමුත් පොතේ නැති නිසා මේක විග්‍රහ කරන්න බයයි. ඥාන නුවණට දහම් ගෝචර වෙන, දහවලට ගෝචර වෙන ප්‍රශ්නේ හොඳ පිළිතුරක් මේ තියෙන්නේ. මේ ධර්ම මොනවද? මොකද ධර්ම කියන්නේ? මේක තෝරා ගන්න ඕනේ. ධර්ම නියාමතාවයක් තියෙනවා. ඒ කියන්නේ ධර්මයන් ක්‍රියාත්මක වෙන නියමයේ. ඒ නියමයේ පිටස්තරව නෙවෙයි ධර්මය ක්‍රියාත්මක වෙන්නේ. අන්නේ කියන්නා වූ ධර්ම නියමයේ තමයි නියාමතාවය තමයි පටිච්ච සමුප්පාදයේ කියන්නේ. පටිච්ච සමුප්පාදයේ ධර්ම නියාමතාවය. ඒ පටිච්ච සමුප්පාද නියාමයට අනුකූලව ගොඩනැගෙන ඒවා ධර්ම. සියල්ල සංකතයි පටිච්ච සමුප්පන්නයි. ලෝකේට ඇති අම්තාක් දී ඇදේ සියල්ල කියන වචෙන්ට එකතු කරලා කැටි කරලා තියෙන්නේ. ඔය සියල්ල කියන්නේ ගත්තාම ස්කන්ධ වශයෙන් ගත්තා නම් රූපස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංඛාර ස්කන්ධ, විඥාන ස්කන්ධ කිව්වා නම් ස්කන්ධ පහකින් සියල්ල වින් කරලා දුන්නා. ඔය තියා තව එකක් සියල්ලට අයිතියක් ලෝක කොටසක් තියෙනවා මෙන්න කියලා කාටවත් පෙන්වන්න බැහැ. මෙන්න මෙහ පංචස්කන්ධයේ සියල්ල කියන එකට අහු වෙනවා. පංච උපාදානස්කන්ධයයි ඒකේ නියම தත්ත්වය පංච උපාදානස්කන්ධය. එහි තින බැඳුණු මානසිකත්වයේ සහිතව ඒ වගේ ගොඩනැගුණු ඒ සියල්ලම සියල්ල කියන වචෙන්ට අහු වෙනවා. ධාතු වශයෙන් ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියලා ධාතු හය ආකාරයෙන් විග්‍රහ කළා. ඒ බුදු පියාණන් වහන්සේ දුන්නේ ඒ ධාතු හය ආකාරයෙන් අහ කියලා තවත් ධාතුවක් මෙන්න කියලා ලෝකේ පවතිනේ පෙන්වන්නේ නැහැ. ඇති දෙයකින් පෙන්වන්නේ නැහැ, ගොඩනැගෙන ලෝකයක පෙන්වන්නේ නැහැ. නිර්වාණ ධාතු කියලා ඉතින් කියන්නේ ගොඩනැගෙන එක නෙමෙයි. ගොඩනැගෙන එකින් අනිත් පැත්ත. නිතර ගොඩනැගෙන පැත්තල පෙන්වන්න තව ධාතුවක් නැහැ. ආයතන වශයෙන් පෙන්වනවා චක්කායතන, රූපායතන, සෝතායතන, සද්ධායතන, ගානායතන, ගන්ධායතන, ජීවායතන, රසායතන, කායායතන, පොට්ටබ්බායතන, මලායතන, ධර්මායතන කියලා. මේ ආදී වශයෙන් ආයතන 12ක් පෙන්වනවා. මේ 12 ආයතනයන්ගෙන් එහා තවත් සියල්ලෙන් ඉතුරු එකක් නැහැ. සියල්ල ඔකට කොටු වෙලා. අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන මේ දියර පොඩු වෙලා සියල්ල ඔක්කොම ඔබේ තියෙනවා. ඔය සියල්ල කියන වචනේ විග්‍රහ කරන විවිධාකාර ක්‍රමවේද. ඉතින් මෙන්න මේ කියනේ වට මේ ධර්ම කියනකොට මේ සියල්ල අහු වෙනවා. සබ්බේ ධම්මා. සියලු ධර්ම ඔය සියල්ල යම්කිසි දරගෙන හේතුවක් නිසායි දරන්නේ. ධර්ම කියන්නේ යම් හේතුවකින් යම් ඵලයක් දරනවාද? යම් ආකාරයකින් විද්‍යාමාන වෙනවාද? ඒ හේතුවක් ඇති නිසා හේතුවක් සමග ක්‍රියාත්මක වෙන නිසා. එහෙම විද්‍යාමානීලා පවතින යම් කිසි ශක්ති විශේෂයක් ඕනේ. අන්නේ දරණ යම් ක්‍රමවේදයක් ඇද දරන්න හේතුනේ යම් ශක්තියක් ඇද්ද? අන්න ඒ හේතුවෙන් දරන්න නිසා ධර්ම තියෙනවා. ඉගේ ධර්ම වල විවිධාකාරයෙන් තියෙනවා. අපායට හේතු වෙන යම් කිසි දෙයක් දරන්නේ අපාය ධර්මයන් කි. තිරිසන් ලෝකයේ හේතු වෙන යමක් දරා සිටින්නේ තිරිසන් ධර්ම වලින්. ප්‍රේත ලෝකයේ යම් කිසි දෙයක් ඒ ප්‍රේතයින්ට අයිති දෙයක් දරා සිටින්නේ ප්‍රේත ධර්ම නිසා. ඒ වගේම මනුෂ්‍ය ලෝකයේ යම් කිසි මනුෂ්‍යයින්ට අයිති දෙයක් දරා සිටින්නේ මනුෂ්‍ය ධර්ම නිසා. දේව ලෝකයේ දෙවියන් හා දෙවියන්ට සම්බන්ධ දෙයක් දරා සිටින්නේ දේව ධර්ම නිසා. බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයේ සහිත බ්‍රහ්ම ලෝකයේ යමක් ඇතනම් ඒවා දාහින්නේ බ්‍රහ්ම ධර්ම නිසා. මේ සියලුම ධර්මයන් ප්‍රහාණය කරලා හිටන් ඒ ධර්මයන්ගේ පැවැත්ම කෙලවර කරලා නිවන් අවබෝධ කරන්නේ බුද්ධ ධර්මය නිසා. දැන් ධර්ම කියන වචින සහ බුද්ධ ධර්ම සහ ලෝක ධර්ම තෝරා ගන්න ඕනේ. බුද්ධ ධර්ම කියන යමක් ඇතනම් ලෝකෝත්තර පැත්තට නැඹුරු කරන ධර්ම බුද්ධ ධර්ම. ලෝකේ පැවැත්මට හේතු වෙන ධර්ම ඇතනම් ඒවා ලෝක ධර්ම. යම්කිසි ලෝක පැවැත්මට හේතු වෙන ධර්මයක් වලින් උපනිශ්‍රේ ලැබලා ලෝකෝත්තර පැත්තට නැඹුරු කරන්න හේතු වෙන හරියක් තියෙනවා බුද්ධාමර ඒවා සම්බන්ධ කරගෙන බුද්ධාමර ආසිත ධර්මයක් වින් කරගත්තා. අර අහේතුක බුද්ධලේ දිහේතුක බුද්ධලේ තුර මේ අධ්‍යයන නිවන් දකින්න බැහැ. ඒ ඥාන ශක්තිය වදි නිසා පින්දාම් සිද්ධ කරන්නේ යම්කිසි සුගතියටපත් වෙලා දිහේතුක උපත්තිය ලබාගෙන ඉපදිනා ඊට පස්සේ බණ අහලා නිවන් දකින්න හැමෙන වැඩ පිළිවෙලක් තියෙනවා. ඒක කරගත්තොත් ලෝක වැඩ පිළිවෙලතරම ලෝකයේ බැඳීමට හේතු වෙනවන නිවරට උපනිශ්‍රේ වෙන වැලපිළිලක් නිසා ඒවත් බුද්ධ ධර්මයට සම්බන්ධයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට හේතු වෙනා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ඇද්ද සත්‍ය බෝධිපාක්ෂික ධර්ම මාලාවම බුද්ධ ධර්ම. කෙටියෙන් කියලා විග්‍රහ කරලා කියනවා නම් කෙටියෙන් කියවදී ලෝකෝත්තර ධර්ම බුද්ධ ධර්ම. ලෝකෝත්තර මාර්ගය බුද්ධ ධර්මයේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම මාර්ගය කිව්වා තව ක්‍රමයක එකමයි කියන්නේ. ඉතින් මෙන්න මෙහෙම මේ ධර්ම තෝරා ගන්න ඕන. මේ ධර්ම වලින් එක කොටසක් තමයි මේ සංඛාර කියලා කියන්නේ එක පැත්තක. හැබැයි sabbhe sankhara කියන වචනේ තෝරා ගන්න ඕනේ මොකද්ද? යම් කිසි දෙයක් ගොඩ නගනවා එහෙම නැත්නම් යම් හේතුවකින් ගොඩ නැගිනවා. ওই ධර්ම කාගේවත් නිකම් පහළ වෙච්චා නෙමෙයි. ওই සියලුම ධර්ම පහළ වීමට මූල හේතු හයක් තියෙනවා. ඒකට කියනවා හේතු ප්‍රත්‍යය කියලා. සත්වයන්ගේ ලෝභ දේශ මොහ සහ අලෝභ අධේස අමෝහ කියන මෙන්න මේ හේතු හය තමයි ලෝකයයි කියන යම් පැවැත්මක් තුළ සියලු හේතු පහළ වෙච්ච එකේ මූල ධර්මී. ඒ නිසා මේ හේතු ප්‍රත්‍ය කියලා හේතු ප්‍රත්‍ය කියලා එකට කියනවා. ওই හේතු හයෙන් තමයි සියලුම ධර්ම වල ආරම්භය. දැන් ලෝභ දේශ මොහ සහ අලෝභ අධේස අමෝහ කියන්නේ කොහෙවත් පැත්තක තියෙන ගහක ගලක තියෙන එකක්වත් අහු මුල්ලක තියෙන එකක්වත් නෙමෙයි. කවදා හරි මේ මිනිස්සෙන්ගේ ඒ වගේ මිනිස්සේ ප්‍රධානයි සත්වයින්ගේ හිතක පහළ වෙන චෛතසික ධර්ම හයක් වෙදී ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ කියන්නේ. ඔන්න ඔතන තමයි මුල් වෙන්නේ සියලු ධර්මයන්ට. අවිද්‍යාවෙන් පහළ කරලා ලෝභ දේශ මොහ සහ ඒ වගේම අවිද්‍යාවටමයි තියෙන අලෝභ දේශ මොහ කොටසක් තියෙනවා ලෞකික වශයෙන් අලෝභයි අදේශයයි මොහයි කියලා. ඔන්න ඒ දිගෙන් තමයි අවිද්‍යාපත්‍ය පුඤ්ඤාපි සංඛාරා අවිද්‍යාපත්‍ය අපුඤ්ඤාපි සංඛාරා අවිද්‍යාපත්‍ය ආමිඤ්ඤාපි සංඛාරා කියලා ලෝක ආරම්භයේ මෙලව ඒ වගේම දුගතිය සුගතිය සහ බඹලෝට යනකම්ම ඒ වගේම අරූපාවචර බඹලෝට යනකම්ම ත්‍යාත තුන් භවයේ සකස් කරන්නේ ওই දිගේ. අවිද්‍යාපත්තේම තමයි තුන් භවයේම සකස් වෙන්නේ. අනේ අවිද්‍යාව කෙලවර අවිද්‍යාවෙන් අහක් වෙලා නිවන් මාර්ග ලෝකෝත්තර ධර්මයට බහිඳ අවස්ත වෙනා ඒකට අවස්ත කරන මග පාදලා ඒකට අවස්ත කරන සද්දා ඒ වගේම ඒකට අවස්ත කරන මේ ගුණ පහල කරලා ආයුෂ වර්ණී සැපේ බලයේ පරිභාම ඥාන ආදී ගුණයන් පහල කරන්න හේතු වෙන්නේ. ඒ ලෞකික ධර්ම ටික සකස් කරලා දෙන ක්‍රමයක් තියෙනවා ඊට අනුකූලව. ඒවා කුසල මූල පත්‍ය සංඛාරා කියලා පහල වෙන ක්‍රමවේදයක් තියෙනවා පරිත්‍ථම්පන්න ක්‍රමයක් ඒකට. අලෝභ කුසල මූලං අදෝසෝ කුසල මූලං අමෝහ කුසල මූලං කියලා පෙන්නලා අලෝභයෙන් අදේසයෙන් අමෝහයෙන් පහල වෙන සංඛාර කොටසක් තියෙනවා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් පහල වෙන එකේ ලෞකික පැත්තේ නිවනට හේතු වෙන පහල වෙන එකේ වෙනසක් තියෙනවා. අවිද්‍යා පහත්යෙන් පහළ වෙච්ච හැම එකම ස්වභාවය තමයි අවසාන ප්‍රතිඵලයේ පරමාර්ථයේ පැවැත්මක්. නිවනක් නෙමෙයි. පැවැත්මක් හා පැවැත්මක ආස්වාදයක්. මෙන්න මේ සඳහායි මම ඕක කරන්නේ කියලා නිගමනයේ ප්‍රශ්නේ ඔන්න ඔතනින් නවතිනවා මිසක්. මම මේ කරන කටිත්‍ය අවසාන ප්‍රතිඵලයේ මෙන්න මේ ආකාරයෙන් නිවනට උපනිශ්‍රේ වෙන නිසායි කියලා එහෙම වයින්නේ. අන්න ඒවා තමයි ලෞකික වන්නා වූ අලෝභ ආදී සමෝහයේ වැඩ පිළිල අර බහිණේ වටින ලෝකයට සම්බන්ධයෙන්ම ලෝකයෙන් ඈතර වීමට යම් කොටසක් තියෙනවා. ඒක තමයි අපජය ගාමි කියන කුසල මූල පටිච්ච සමුපාදී. කුසල මූල පත්‍ය සංකාරා කියලා පටන් ගන්නවා. ඒ කියන්නේ නිවනට නැඹුරු කරනවා මිසක් ලෝකේ පැත්තට නැඹුරු වෙන්නේ නැහැ. ලැබෙන ආත්මයක් ලැබුණොත් පරමාර්ථය මොකද? ඒක ඉදලා හිටන් පංචකාම ආස්වාදී විඳීම නෙමෙයි. නැලනුවන වඩා ගැනීමට ධර්ම අවබෝධයට අවශ්‍ය පසුතලයේ හොඳට පිරිසිදුව හදාගෙන ඒ පසුතලයේ උඩ ඉඳලා වනේ මේ ධර්ම අවබෝධ කරගන්න. ඒ නිසා ඒ පසුතලයේ පැවැත්ම තුලයි තියෙන්නේ. ධර්ම අවබෝධ කරගත්තාට පස්සේ ලෝකෝත්තර ප්‍රඥාව වැඩෙන්නේ. ඉතින් ඒ නිසා ඒක තේරුම් අරගෙන ලෝකෝත්තර ප්‍රඥාව වැඩි වීමට අවශ්‍ය පසුතලය හදාගන්න ක්‍රමවේදයක් තියෙනවා. මෙන්න මේකට කියනවා ආචේගාමි කියන ලෝකයේ පැත්තට යන එක නෙමෙයි ආපචේගාමි කියන ලෝකයෙන් අනිත් පැත්තට හරවල යන විදිය වැඩ පිළිවෙල. නමුත් පැවැත්මක්ම තමයි මුලද. මෙන්න මේක තමයි ආර්යයන් කරන කුසල මූලපත්‍ය සංකාරා කියලා පටන් ගන්න කුසල මූල පරිච්ඡ සම්වාදී ආර්යයන්ගේ. අලාර්යයන්ටත් තියෙනවා වගේ කුසල මූලයක් ඒක අවිද්‍යා පත්‍ය සංකාරා කියන එකයි වැටෙන්නේ. අවිද්‍යාපත්‍ය පුඤ්ඤාපි සංකාර කියලා කොට නැගින්නේ. ඉතින් මෙතෙන්දි දකින්න මෙන්න මේ ක්‍රමවේදයන් මේ විග්‍රහ කරලා තියෙනවා. ඒ සබ්බේ සංකාරා අනිත්‍යාදී කියන සබ්බේ සංකාරා කියනකොට ওই සංකාර විවිධ ක්‍රම වලින් විග්‍රහ වෙනවා. සංකාර සංස්කරණේ සකස් කරනෝ මොනවද සකස් කරන්නේ? යමක් යමක් යමකින් සකස් කරනවා නම් ඒවට කියනවා සංකාර. සකස් කරපුවාට කියනවා සංකත. සබ්බේ ධම්මා කියපුවාම සකස් කරණේවයි කරණේ කරපුවයි කරණේවයි කරන වැඩ පිළ ඔක්කොම අයිති ධර්ම කියනකොට සංකාර වලට වඩා සංකාරයෙන් කරපු වැඩ ටිකක් එක්කම එකතු කරලා තමයි සබ්බේ ධම්මා අනත්තාදී කියලා වෙන්නේ. කරපු ඒ වගේම සකස් කරපුවා සහ කරන වැඩ පිළේට සංකාර සියලුම දේ සකස් කරණේ වලට කියනවා සබ්බේ සංකාර. සජීවි අජීවි සියල්ලම ගොඩනගන ක්‍රමවේදේ. ඒසා සියලු සංඛාර කියනොට සජීවි අජීවි සියල්ලත් එතෙන්දී ආйти. පංචස්කන්ධයේ විග්‍රහ කරනොට ස්කන්ධ පහට විතර රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන දෙන්නේ. චේතනා මුල් කරගත්ත චෛතසික කාණ්ඩයක් තියෙනවා යමක් ගොඩනැගීමට හේතුනේ ඒ ටික ආйти ඒකට. ඉතින් මෙතන පෙන්නන්නේ සබ්බේ සංඛාර කියනොට පොඩ නෙමෙයි. පංචස්කන්ධයේ සංඛාර ස්කන්ධයට ආйти නේ පොඩ විතරක් නෙමෙයි. අනිත් සියල්ලමත් එකලයි අහුවෙන්නේ. අජීවී වස්තු වශයෙන් ගොඩනැගිනේවත් යම් හේතු ප්‍රත්‍ය වශයෙන් ගොඩනැගිනවද අන්නේ ගොඩනැගිනේවත් ඔක්කොම සංඛාර කියන කොටසට අයිති වෙනවා. ඒවෙන් ගොඩ නැගිලා විද්‍යාමානින්නේ මොකක්ද? ඒවට කියනවා සංඛාර නෙමෙයි සංකත. අනිත්‍යයි සංකතයි. ඇහැ අනිත්‍යයි සංකතයි. රූපය අනිත්‍යයි සංකතයි. සංඛාරයි නෙමෙයි. චක්ක විඥානයත් අනිත්‍යයි සංකතයි. ඒ අනිත්‍ය සංකත වශයෙන් පෙන්නන්නේ. එතකොට අනිත්‍යයි සංකතයි කියනකොට සංකත කියන්නේ සංඛාරයන්ගෙන් ගොඩනගපු විද්‍යාමාන වෙච්චදී සංකතය. ඒ විද්‍යාමානෙන්නේ ඒසේ විස්තර සිවිච් එකක් නෙමෙයි යම් හේතුවකින් ගොඩනැගිච්ච දෙයක්. සතර මහා භූතයන්ගෙන් හෝ විඥාන ධාතුයෙන් හෝ ගොඩනැගිච්ච දෙයක්. ඒ ගොඩනැගිච්චට කියන්නේ ගොඩ නැගුණේ වා සංකත. ගොඩනගෙන ක්‍රියාකාරීත්වයේ සංඛාර. සංඛාරයි සංකතයි දෙකේ වෙනසම තෝරා ගන්න ඕනේ. එතන යතර යමක් යමක් ලෝකයේ ගොඩනගනවා නම් සජීවි අජීවි සියල්ලම ගොඩනගිනේවා ස්වභාවයක් තියෙනවා. ඒවා අනිත්‍යයි. ඉතින් අනිත්‍යයි කියන වචනේ පැහැදිලිව මෙච්චර කලක් විග්‍රහ කරලා දුන්නා මේ හැඟවිච්ච වචනයක්. අනිසි නිසි නෑ පරිහරණයට. ඉච්ඡසී තමන් කැමතියේ නෑ ඔය අදහසයි ඒකේ තියෙන්නේ. තමන් ගොඩනගන්නේ මොකටද? ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් බලාපොරොත්තු වෙන සමන්ට ඕන හැටියට පවත්තන්න හිතාගෙන එහෙම දීකුයි ගොඩනගන්න ඕනකම තියෙනවා. කැඩෙනවා කිව්වහම කැඩෙනකේ ගොඩනගන්න කැමති නැහැ. කැඩෙනවා කියන එකට හිත තියන්නේ නැහැ. හොඳ ලස්සනට පවතිනවා කියන එකට හිත තියන්නේ. හුඟක් කාල පවතිනවා කියන එකේ පවතින එකට හිත තියාගෙන හදනවා මිස අද හදපන්තු හිතේගේ කැඩෙනවා කිව්වොත් එහෙම හැම ඇකිල්ල යන වැඩක් නැහැ නේ මොනම් කියන. කැඩෙනවා කියන එක බලාපොරොත්තු වෙන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ මගේ ජීවිත කාලය තුළ හොඳින් ඉන්න ඕනේ, හරදරයක් නැතුව ඉන්න ඕනේ, නොදෙවි ඉන්න ඕනේ, කෙනෙක් ආවහම මගේ ඊය කියලා පෙන්නන්න හොඳටම තියෙන්න ඕනේ. මේ ආදී විවිධාකාර බලාපොරොත්තු සම්පින්නණයක් ඉදී තියාගෙන තමයි ගියක් හදාගන්න බලාපොරොත්තු වෙන්නේ. ඔය සුවාන් දෙහිකින් තුන කිව්ව කැඩලා යනවා, ඔක කඩහඟ මෙන්න මේ සිමෙන්ති ආදී තියෙනවා, මේක කොච්චර හයියෙන් තිබුණත් මේක අවුරුදු දෙකක් කරන්න මේක දින කරලා කැරි කරලා යනවා. කණුවක් එහෙම දෝ පුපුරලා හැල්ල වැටෙනවා. ආමියකින් හදපන් කිව්වොත් එහෙම හදනවා. හදන්නේ මොකද අපි බලාපොරොත්තු තියෙන්නේ බොහෝ කාලයක්. ඒක නොකැඩි නොබිඳි අපි බලාපොරොත්තු වෙන ආස්වාදී ලබන විදිහට ඒක පවත්වා ගන්න. මේක තමයි සියලුම දේ සත්‍යයේ පරමාර්ථය බලාපොරොත්තු වෙන හදන්නේ පැවැත්මත් උදු. නමුත් මේක තමයි කැමැත්ත. එහෙම තියනට තමයි කැමැති. යම් පිච්චං නලබති තම්පි දුක්ඛ. මේ කැමැත්තරණු යමක් පවතින්න නැත්නම් ඒක දුකයි. ඒකෙන් අමුතුවෙන් කියා දෙන්නේ නැහැ. තමන්ට තේරෙන්න ඕනේ. ඒක එහෙම වව. එහෙනම් ඉතින් කැමැත්තේ පවත්තන්න බලාපොරොත්තු තියෙන කැමැත්තේ පවත්තන්න බැයි නම් මොකද කරන්නේ? මේ අවිද්‍යාවේ වැහිීමේ තරම කොච්චරද කියනවා නම් හෙට මැරෙන්න ඉන්න මිනිස්සයා අද හදන්නේ තව අවුරුදු 100 කරවත් එහාට නොමැරෙන්න පවත්තන දයක් ගොඩනගා ගන්න. මොනවා හරි කතා කළොත් එහෙම ඔබ හෙට මැරෙන්න ඉන්න කෙනෙක් මේ පාඩුවේ හිටවන් කිව්වොත් එහෙම මරාගෙන කන්න තරම් තරහින් ඔය වාසික මිනිහෙක්ට එහෙම කිව්වොත් ඉවරයි ඒක. ගොප්පල එහෙම දැක්කද? නිකමට හරි අහනකොට මේ මිනිස්සුන්ගේ කරේ මත තියෙනවා. අර මොනවද තව තියෙනවද මොකද දියේ බත්තරවෙන් කියලා කොහොමද කෑවද කියලා ඔහොම අහනවා තියෙනවා. ඕවා දැක්කහම මිනිස්සුන්ගේ වදයක් තියෙනවා මරණීය රංගිලා තමයි ඔහොම ඒවා පේන්නේ දැනෙන්නේ කියලා. ඉතින් ඕවා වැඩි මිනිස්සුන්ගෙන් ඇහුවොත් එහෙම ගොප්පල එහෙම දැක්කද හීනෙන් කියලා එහෙම හරි තරහයි. මොකද මේ මාව ඉක්මනට මරාගෙන තමයි තොවිලා තෝරනකම තියෙන්නේ කියලා. හරි අමාරුයි. පැහැදිලිවම මැරෙන බව හිතන්නේ නැහැ. ඉන්දමයි හිතන්නේ. ඉතින් මෙන්න මේ ගති ලක්ෂණේ තෝරා ගන්න ඕනේ එක්තරා පැත්තක එක මව කෙනෙක් කිරියා. වයසයි. අවුරුදු 90 ගානක් විතර වයසයි. ඉන්ද කෑ ගහනවා හරියට. ඉන්ද බැරියෝ මැරෙන්න ඉනෝ. ඔහොමත් කෑ ගහනවා. කෑ ගහයිකන් මට නැගිටින්න බැරියෝ කියලා ඔහොම හලියේ කෑ ගහනවා. ඉන් රාජාති දන්නේ නැති කෙනෙක් ඉන්නල නේ අනේ මේ අහිත වාචර ගියාට පස්සේ අම්මලට සලකන හැටි කිසි ගණනක් ගන්න නැහැ නේ කියලා. නමුත් හැබැයි පුවත්තානම කරලා උන් දෙක හැටි. එදින දවසක් මාත්‍යේ වාසක මහත්තයෙක් යාගේ පුතා යන්නේ අභග යංක බලන්න මම ඉන්නන්ද සති කියන කිසිම අමාරුවක් නැහැ. බොහොම හොඳට සලකනවා කිසිම අතර ඉන්න කෙනෙක්. නමුත් ඒ යාගේ හැටි. ඔහොම කෑ ගහලා කෑ ගහලා යාම කෑ ගහනවා. කෑ ගහන්න පොඩ්ඩක් කෑ ගහන්න එපා ඉඩහත. අනිකයට කියලා. කන්දිහායි. මොකද කැගන්නේ දිරවන් කොට ඇහුනද පල්ලෙහා පොල් ගෙඩියක් ඇහුණා වැටුණා ගිහිල්ලා බල අරන් වරින් ගිහිල්ලා ඔය කැගන්නේ කොහොම කියනවා අම්මි මොන පොල්ද දැන් අම්මට අම්මා මේ දුගුණ සිහි කරන්නක මෙහෙම එකක් කිව්වත් එහෙම ඇයි බල ඔළුව තෙල් ටිකක් ගා ගන්න නැද්ද මම ඔය ගෙඩිය හිඳලා ගත්තාම අර තෙල් ටිකක් ගා ගන්න වෙන්නේ එහෙම තමයි අහන්නේ ඉතින් ඒ කියන්නේ මානසිකත්වයේ හැටි යථාර්ථයේ කොච්චර පිළිපෙණී තිබුණත් අවිද්‍යාවී ස්වභාවින් දා එහෙම හිතන්න එපා කියන එක හඟවනවා. එහෙම හිතන එකට ප්‍රිය කරන්නේ නැහැ. යථාර්ථයේ බලන්න අදහස දෙන්නේ නැහැ. මුලා වෙච්ච රැවටිච්ච ලෝකයේ තුල ඇති දෙයක් වශයෙන් පවත්වාගෙන යන්න ආස්වාදයට මැරෙන එක ජීවත් වෙන එක කියලා හැඟෙන විදිහටමයි මානසිකත්වයේ ගොඩනගන්නේ. ඒ අවිද්‍යාවේ ස්වභාවය. ඉතින් ඒ නිසා මෙන්න මේ ස්වභාවයක් තියෙන ලෝකයේ තුල අපි දකින්න ඕනේ මෙන්න මේක තමයි යථා ස්වභාවය නෙමෙයි දකින්නේ අයථා ස්වභාවය. ප්‍රകൃතියක් නෙමෙයි දකින්නේ විකෘතියක්. ඒක ඉන්නවා කියනවා විපරීත සංඥා. ඔය ඉන්නේ. දුකෙහි සැප යන සංඥාව. අනිත්‍යෙහි නිත්‍ය යන සංඥාව. අනත්ත දේක අත්ත කියන සංඥාව. ඔය ලෝක සත්‍යයන්ගේ විපරීත සංඥා. මේවෙන් තමයි ලෝක සත්‍යයන් අවිද්‍යාවෙන් ගහිලා සතර ගමන හදාගෙන තියෙන්නේ. අපි ඉතින් ධර්මානුකූලව මේක සම්පූර්ණ අනිත් පැත්ත පෙරලන්න ඕන වැඩ. අප්‍රමාණ සංසාරයේ ගිනාපු වැරදි ආකල්පය අහ කරලා සත්‍ය දර්ශනය කල්යාණ මිත්‍ර සම්පන්තිය ලබාගෙන උත්සාහයෙන් වීරියෙන් යුක්තව කටයුතු කරලා මේ ටික බලා ගන්න ඕන මම හිතාගෙන හිටියේ වැරදියට නේද කියන අවබෝධයෙන් ඉන්න. වැරද්ද වැරද්ද හැටියට දකින්න සත්‍යයේ සත්‍ය හැටි එතෙක් කල දැකපු සත්‍යයේ සත්‍ය හැටි දකින්න අවබෝධය යම් තැනක පහළ වුණාද එදාට සෝතාපන්නයි නැත්නම් මාර්ගානුගාමිකයි අංශු මාත්‍රයක්ව පහළ වුණා නම් එතන වැටන් ආර්යයි. ඉතින් මෙතෙන්දි පෙන්වන්නේ මොකද්ද? මෙන්න මේ සියලු සංඛාර අනිත්‍යයි කියලා අනිසි කියලා දැනගන්න ඕනේ. මොකද ඒ හේතුව නිසි දෙය කියලා හිතාගෙන තමයි පරිහරණය කරන්න ඉඩ හැදීලා ඔක්කොම කරගෙන යන්නේ. හදාන්නේ කරන්නේ එකතු කරන්නේ ඔක්කොම කරන්නේ නිසි දේවල්. නිසි කියන්නේ හොඳයි කියන නිගමන. හොඳ දේවල්, යහපත් දේවල්, වටිනා දේවල් ඔක්කොම කියන වචනයක් තමයි නිසි හේවත් නිච්ච. ඒක යථාර්ථයේ මොකද්ද? අනිසි හේවත් අනිච්චයි. ඉච්ඡසේ පවතින දේටත් කියනවා නිච්ච. ඉච්ඡා නිච්ඡා අනිච්ඡා ඔය කියන ඉච්ඡ නිච්ඡ කියන දෙක රාගවම ගත්තා දහයෙන් ඔක්කොම අනිච්චයි කියලායි වෙන්නේ. මේ ඉච්ඡ කියන වචනයෙන් පෙන්නන්නේ ලෝකයේ තියෙන ප්‍රියභාවය, මధుර භාවය. ප්‍රියභාවය හිත ඇලෙනවා. ඒ බොහොම බැඳෙනවා. මෙන්න මේ ස්වභාවය තමයි මේ ඉච්ඡ කිව්වේ. ඉච්ඡ කිව්වේ ඒකට වැදිලා තද වෙලා ඉන්නේ. නිච්ච කිව්වේ ඒක හොඳයි කියන එක නිසයි කියන එක. ඔය අදහසම තමයි වෙන ක්‍රමයකින් ඒක කියෙන්නේ. නිච්චයි කියලා කිව්වත් කියෙන්නේ ඒකයි. ඉතින් ඔකේ තියෙනවා වැදේ පද බෙදාගෙන පද බේදයක් හදන්න හදනවා. අකුරු වරද්දලා අපි කියනවා කියලා. අපි නියන්න අල්චයන්න ඒ වැදි ඡයන්න තියෙනවා නම් ඒකට අපි නියන්න ඡයන්න වැදි ජයන ඡයන්න නම් මහ ප්‍රාණ ඡයන්න දාලා අපි කතා කරනවා වැරදි ආකල්පයකින් කියලා අදහස වරද්දලා කියලා සමහරට අපවාද කරනවා. නිච්ඡය කියන්නේ මේ වචනේ නිච්ඡය කියන එකයි කියලා නිච්ඡය කියන නිච්ඡය කියන වචනේ කාර්ත්‍ය අපි දෙනවා කියලා මෙහෙම පෙන්නනවා. ඔය අතන දෙකම හැදිලා තියෙන ආකාරය දන්නේ නැති නිසා එහෙම කියන්නේ. ඡයන ඡයන්න තියෙන්නේ අර ඒකේ තියෙන මූලික අවස්ථාව ගැන හඟවන්න. මහ ප්‍රාණ ඡයන්න කියන පෙන්නන්නේ ඒක තියෙන ගැඹුරු දැඩි බව තද බව හඟවන්න. ඉච්ඡසේ නෑ කියන එකේ වචනේ එනකොට ඒකම අර ආගම ඉච්ඡ කියන වචනේ ගත්තා නම් ඉච්ඡ කිව්වොත් එහෙම ඉච්ඡත්තේ දැඩි ලෙස වැඩිලා ඉච්ඡත්තේට හාවිලා කියන අර්ථය ඉන්නේ. තණ්හා කියන අර උපාදාන කියන වචනේ ඊට වඩා බලවත් වචනයක් වෙනවා. අන්න එහෙම ස්වභාවයක් තියෙනවා. ඒ වගේම අනිච්චයි කියන වචනේ ගන්නකොට ඔය විග්‍රහ කරලා ගන්න පුරුදු වෙන්න ඕනේ. අනිත්‍යයි කියන එක නෙමෙයි යෝකේ අදහස. අනිත්‍ය කියන්නේ මොකද්ද කියලා ගත්තාම තමන්ට ධර්මතාවයේ ලෝකේ යථා ස්වභාවය වැටහෙන්න පටන් ගත්තාම එනවා හිතර අදහසක්. එතෙකල් වටිනවයි කියලා හිතා හිටව ලෝකේ ඒ අදහසට බිඳිලා ගිහිල්ලා. ඒ වෙනුවට ඊට හාත්පසින් විරුද්ධ වන ප්‍රඥාවේ අදහසක් එනවා. ඒක හිත හිතා ගන්න දෙයක් නෑ. යථාර්ථයේ දකින්නකටම ඒ අදහස පහළ වෙනවා. මෙච්චර කල් පරිහරණයට නිසී කියලා හිතාගෙන හිටියපේ දැන් දකින්නවා මේකේ තත්ත්වේ මේ කරන්. ඒක එහෙම බව පේනවා. ඉතින් මෙච්චර කල් නිසී පරිහරණයට නිසී කියලා මම හිතාගෙන හිටියේ පරිහරණයට නිසි දෙයක් නෙමෙයි අනිසි දෙයක්. ඇයි අනිසි කියන්නේ? ඔය පස්සේ ගිහිලා තමයි මේ සියලු දුකර වැටුනේ. දුකර වැටින්නේ. ඒක හොඳට පැහැදිලිව පේනවා. ඉතින් අනිසි දේ පසුපස ගියොත් හම්බ වෙන්නේ දුක. ඉන අනිතිදී පසුපස ගිහිලා දුක හම්බ වෙන වැලපිල්ලක් ඇත්නම් ඕක අර්ථවත් නැහැ. අනත්තයි. සාර නැහැ අසාරයි. අනත්තං අසාර කට්ටේ නම්ති. ඔන්නේ අනත්තතාවය දකින්න ඕනේ. අනත්ත කියන්නේ මොකද්ද? අනිසි කියන්නේ මොකද්ද? ඔන්නෝම දැක්කහම අන්තිම තීරණයක් එනවා අසාරයි කියලා. අන්නේ අසාරයි කියන තීරණේ සියලු ධර්මයන් කෙරෙහි එන්න ඕනේ. එනම් මුලින් අනිත්‍යයි කියන එකෙන් පටන් ගෙන දැඩිව වැදිලා ඉන්න මානසිකත්වයේ සුද්ධ කරගත්තහම මෙච්චර කල් වැදිලා හිටියේ නැතත් සාරවත් දේවල් කියලා හිතා හිටව මුලා මානසිකත්වයේ දුර වෙලා ගිහිල්ලා ලෝකේට ඇති යම්තාක් දේ ඇද්ද ඒ සියල්ලම අසාරයි නේ කියලා අවස්ථාවක අදහස එනවා අන්තිමට පූර්ණ වැටහීමේනකොට. ඔන්න ඒ වචනේ එන්න ඕනේ. සබ්බ ලෝකේ අනිරත සංඥා එන්න ඕනේ. දස සංඥා වැඩෙනකොට ඕක වැඩෙන්න ඕනේ. ඉතින් එහාට පූර්ණ වෙන්නේ. ඉතින් අනිත්‍ය සංඥා, දුක්ඛ සංඥා, අනාත්ම සංඥා මේ ආදී වශයෙන් ගිහිල්ලා. ඔය සබ්බේ ධම්මා අනාත්තාති කියනකොට සබ්බ ලෝකේ අනිරත සංඥා කියන එකට හිත වැඩෙනවා. අන්නේ කියන එකට වැඩෙන ක්‍රමවේදය තමයි මේ විග්‍රහ කරලා තියෙන්නේ. සබ්බේ සංඛාරා අනිත්‍යාති කියලා එකක් දකින්නවා. එකක් දකින්නකොට මොකට මේ හරි හම්බ කරනවද? මොකට හදලා තියාගන්නවද? මොකට පොඩ ගහගෙන ඉන්නවද? මොකට මේ අපෝදි බැඳ බැඳ මෙයා මේ මගේ කීකේ මෙහා ගොඩ ගහගෙන ඉන්නවද? ඔය අදහස දුරු වෙලා යනවා. සබ්බේ සංඛාරා දුක්ඛාති කියලා වැටහෙන පටන් ගත්තාම තවත් බලවත් වෙනවා. අර අනිත්‍යාති කියලා අනිත්‍ය දැකලා දුක්ඛ දකින්නකොට වැටහිච්ච මට්ටමට වැඩි තවත් වැටහීමක් වෙනව තියෙනවා. සබ්බේ සංඛාරා දුක්ඛාති කියලා වැටෙන අවස්ථාව. එයාට දකින්නවා. මේ මොකටද මෙයා රැස් කරගෙන ඉන්නේ කියනට වඩා සක්කරණ එක දුකක් නේ කියලා වැටෙන අවස්ථාවක් එනවා. අන්න සතරදාගාමි ඵලෙට එහෙමපත් වෙන්න හම්බ වෙන හරිය. සෝවාන් ඵලෙදි දකින්න එකක් තියෙනවා. මේවා රැස් කරාට වැඩක් නැහැ නේ. එහෙම අදහස ඉස්සෙල්ලා එන. ඒ වුණාට ගණනක් නැතුව රැස් කර කර ඉන්න. කාම වාස්තුවේම වැඩක් නැහැ මේවා රැස් කරාට කිය කියත් ඒක කාම වාස්තුවේ එකතු කරනවා. ඔය දරුවෝ කියන්නේ අම්මෝ කියන්නේ ඔක්කොම ජාති ජරා මරණ වලට අහු වෙන ඒ දේවල් තමයි හරියක් ඇති ගන්න ඇති දෙයක් නැහැ. ඇත්ලනේ කියන කාරණේ කී ගියා වරන් කියන්න කසල් ගලගන්න. එක යනවා ගිහින්. දරුවෙක් ගත්තා මේ අපේ දරුවා. ඒකත් කියනවා. හැබැයි මේ වැඩක් නැහැ කියලා කෙනෙක් තියෙනවා. සෝවාන් බුද්ධිලයක හැටි. කාමරාගේ ව්‍යාපාදී දුරු කළා තව නැහැ. එච්චර වැඩිලා නැහැ. තව ටිකක් එහාට වැඩනවා තමයි සංගේ සංඛාරා දුක්ඛාදී කියලා ගැඹුරට වැටෙන්න වෙන්නේ. දැන් එකතු කරන්නේවා දුකයි කියලා දැක්කට පස්සේ තායි දුකක් ගහගන්න කැමතිද? නෑ දැන් රැස් කරන බලාපොරොත්තු ඉවර වෙනවා. රැස් කරන්න කැමති නෑ දැන්. ඉස්සෙල්ලා රැස් කරන්න කැමති නමුත් නෑ වැඩක් නෑ තමයි කිකි දැන දැන රැස් කරනවා. තව ඒක දුක බව ගැඹුරට වැටහිච්ච නැති නිසා දුක්ඛාර සත්‍ය වැටහිලා තියෙන සෝවාන් ඵලයේ මට්ටමට විතරයි. සකෘදාගාමි ඵලයට වෙනුණත් නැවත චතුරාර්ය සත්‍ය දෙවෙනි මට්ටම වැටහිනවා. අන්නේ වැටහින මට්ටමේදී අර ඇසුරු කරන්නේ නැන් දුකක් දකින්න. මොකක් නිසාද? මේවා නිසා මහා මානසික වදයක් නේ. මට කොච්චර මේ සාන්තිය නිදා සාන්තිය කොච්චර සාන්තද ප්‍රණීතද කියලා. නිවන් සාන්තිය අධ්‍යක්ෂ මට්ටමට ඒකට වද බාධක වශයෙන් පේනවා. එකතු කරගෙන රැස් කරගෙන ඉන්නේ. මට වැඩක් නැහැ මේවා රැස් කරගෙන එකතු වෙන මගේ කීකේ ඉඳලා. මගේ වාසීහි පවත්ලා මට වැඩක් නැහැ. අන්න ඒ ටික හක් වෙනවා. හැබැයි ඒ වුණාට ඒක හක් කළා දැන් මට. අර පංචකාම ආස්වාද මට්ටම තව ඉක්ම ගියේ නැහැ. ඒක හරියම ගැඹුරු හරිය. ආස්වාද මට්ටම අසාර දෙයක් ওই ගණ්ඩ හරියක් නැහැ කියලා අවබෝධය පූර්ණ වෙච්ච දවසක තමයි සියලු ධර්මයන් එකතු වෙච්ච වැදීමෙන් අත්හැර හරි සත්‍යෙටපත් වෙන්නේ. සබ්බේ ධම්මා අනාත්තාති කියලා වැටෙන්නේ අන්න ඉතින්. දැන් ඔය එක වදනේ ඔක්කොම එකනට වැටෙන්නේ ඒක අවස්ථාවක වැටෙනවා නෙමෙයි මේ කිව්වේ. සබ්බේ සංඛාරා අනිච්චාති කියලා වැටෙන්නේ සෝවාන් ඵලයේ මට්ටම. සබ්බේ සංඛාරා දුක්ඛාති කියන එකේ බලවත් හරියට වැටෙන්නේ සකෘදාගාමි අනාගාමි මට්ටමේ. සබ්බේ ධම්මා අනාත්තාති කියලා සත්‍යාකාරයෙන් පූර්ණ වශයෙන් වැටහිලා ඉන්නේ අරිහත් මට්ටමේ. ඉදාර සීල සංඛාරයන්ගෙන් බැඳිලා ඉවරයි. ඉතින් ওই කාරණා තුනේ ස්වභාවය තමයි මේ ආකාරයෙන් කිව්වේ මේ නිවන් මඟ දුකෙන් නිදහස් වෙන මඟ කියලා. ඉතින් ඕක අනුපූරව එන්න ඕන. සබ්බේ සංඛාරා අනිච්චාති කියන මට්ටමේ ඉස්සෙල්ල ඇවිදින්න. ඒ මට්ටමින් ඇත්ත දැනගන්න ඕන. යාට කවදාවත් නිත්‍යයි කියන හැඟීමක් එන්නේ නැහැ. මේවා හොවාවිනා හොඳව නෙමෙයි. අනිසි තමයි. පරිහරණය කළා කවදාවත් මේකින් හොදක් වෙනවා කියලා එහෙම ගන්නන් දෙයක් නැහැ තමයි කී කියත් අර තුරුල් වෙලා හිටු ගතිය අත්හැරිලා නේ. ඒකේ තවත් ඉඳ හද. හැබැයි ඒ වුණාට මේකත් වැඩක් නැහැ නේ කී කියත් ඒකෙම ඉන්න. අර ඇසුරු කරන හැටි. පස්සේ දකින්නවා මේක මහ විහිසක්. මට මීට වඩා හරි සාන්තයි ප්‍රණීතයි නිවිදන දින්නේ. අන්න සකෘදාගාමි මට්ටමට එහෙපත් වෙලා අනාගාමි මට්ටමට පත් වෙලා යනකොට මානසික හැටි. ඒ වෙලාවට දකින් නිවි සැනසී සාන්ත වූ සමාධියේ ඉඳ තියෙන නම් කොච්චර හොඳ මේ ගැටුම් වලින් අහක් වෙලා. ඒකෙන් අහක් කියලා මේ ගැටුම් පැත්තට එන එක මහා දුකක් නේ කියලා වැටහෙනවා. ඒක හරි ඊට වඩා වැඩි ගැඹුර වැඩි. එදා යා හරි කැමති ඊට පස්සේ කතා බහ කරන්න ඒ පැත්තකටලා ඉඳ කරන වැඩ කටයුතු වලින් පැත්තකටලා ඉඳ මෙන්න මේ නිසා තමයි දුක ගැන වැටුණොත් ওই තත්ත්වෙල පත් වෙන ඉඳ තමයි. අර ආනන්ද හාමුදුරුවෝ බුදුරන් වහන්සේ වැඩ ඉන්නකන් සෝවාන් ඵලයෙන් එහාට නොගියේ. යානන් එහෙම බුදුරන් වහන්සේ කියන එක අපෝපහතන මහ කරදරයක් වෙනවා. මොකද හැමිලියෙම හිත සාන්තභාවයේ වැහිඳ පටන් ගන්නවා. නිවි සැනසී ගියේ සාන්තභාවය අරමුණු කරගෙන හිටින්න පටන් ගන්නවා. ඒකෙන් අහක් වෙලා නැවතත් මේ ලෞකික ලෝක තියෙන කටයුතු කරන්න ගියාම එහෙම හරි වෙහෙත මහන්සියක් වෙනවා. ඉතින් යන්නේ තත්ත්වේ නිසා මේ තත්ත්වේ ඉක්මෙන්නේ නැහැ උන්වහන්සේ උපවන්නේ බෑ. මොකද පාරමිතාවක් පුරලා තිබෙනි. බුදුරන් වහන්සේට අග්‍ර වශයෙන්ම උපස්ථායකයා වෙන්න. ඉතින් ඒ උපස්ථාන කරන්න බෑ. අවධානයෙන් ඉඳගෙන ඒ සඳහා අවශ්‍ය දේ මොනවද කියලා නිතරම එහෙම විදිහට ඒ කටයුත්ත කරන්න බෑ. සෝවාන් ඵලයේ ඉක්මෙවන. සබ්බේ සංඛාරා අනිච්චාදී කියන තැන හිටියා. දුක්ඛාදී කියන තැන වැසනන් එහෙම කරන්න බැරි නිසා ඒන් එහා ඵලයට වැසනා තමයි ඒක ගැඹුරට වැටෙන්නේ. ඉතින් වැසෙන්නේ නැත්තේ ඒකයි. සමහර අවස්ථාවල කාශ්‍යප මහඳුරෝ මා රහතන් වහන්සේ උන්වහන්සේ මොකද කරන්නේ? කොල්ලා කියන වාදයෙන් දොස් කියලා තියෙනවා. අපවාද කරලා තියෙනවා වැරදි විදිහට කටයුතු කරනකොට. අර ආනන්ද හාමුදුරුවන් කොළු ආදී ඉතින් මොකද ඒ කියන්නේ? අර ඇතුළු කරන පිරිස එක්කලා කරන කතා බහම කරන වෙලාවෙදී කතා කරන්නේ අර මහා ගැඹුරු අවබෝධය ආපු කෙනෙක් වාගේ නෙමෙයි. ওই විහිළු කොළ පං කතා කරන ගති ලක්ෂණ වාගේම තිබුණා. ඒ වාගේ තිබුණාම අර විදිහට කතා කියනවා. එහෙමට අහනවා ඇත්නි මගේ කෙසුත් පැහිලා තවත් මට කොල්ලා කියලා කියන්නේ මොකද? මේව අහනවා ආනන්ද හාමුදුරුවෝ හැරිත් මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කොල්ලා වාගේ වැඩ කරන්නේ තම තව කොල්ලෝ කියන්නේ. දැන් මෙහෙමත් අපෝ අදහලා තියෙනවා. ඒ වෙන්නේ හේතුව මොකද? සෝවාන් ඵලයේ බැහැපු ගාම අර ඇසුරු කරන ප්‍රියමනාප ලෝකේ ඒ ඇසුරු කරන විලාද දුකයි කියලා වැටෙන්නේ. හරයක් නැහැ කියන ධර්ම අවබෝධය තියෙනවා. ඒක බොරුවක් නෙමෙයි. ඒක මම දන්නවා. එයින් ඉහට යන්නේ නැහැ. තව අවබෝධය ගැඹුරු වෙන්න ඕනේ. අන්න සකෘදාගාමි අනාගාමීන්ට අවබෝධයෙන් දෙන්නේ ගැඹුරු වෙනවා. ගැඹුරු වෙන මට්ටමට ලෝක පරිහරණය මහ විහිසා දුකක් කියලා වැටෙන්න පටන් ගන්නවා. එතකොට තමයි ඒකෙන් ඈත් වෙලා සමාධිසු වෙන්න ඉතර ඉන්න බලන්නේ. හැබැයි සමාධිසු වෙන්නේ කියන සමාධිසුය ධර්මයන්ට අයිති. විතරාගී ගති රසනේ කාමයෙන් අහක් වෙලා කාම රාගයෙන් අහක් වුණාට රූප රාග අරූප රාග අත්හැරලා නැහැ ඊටික. අන්නේ නිසා තමයි සියලු ධර්මයන්ගේ ඉතිවෙන්නා වූ සත්‍යයෙන් අසාර බව වැටහිලා ගියාද. අනත්ත වශයෙන් ගැඹුරටම කිදා ගහලා වැටෙච්ච දාත. සියලු ධර්මයන්ගේ බලාපොරොත්තු හිඳලා ගියාම උන්වහන්සේට සමාධියේ ඉන්න ඕන කොහොමද? සමාධියේ නැතුව හිටියා කියලා ඒකෙත් නැහැ. කොහොමද ඇවිල්ලා නැහැ. මේ ලෝකේ හොඳ එකක ඉන්න ඕන කියන බලාපොරොත්තුකුත් නැහැ. ඒ ඉඳීමේ තිබේ සියලු බලාපොරොත්තු නිදහස් වෙලා ගියා. ඒ අරිහත් උන්වහන්සේගේ මානසිකත්වය. සබ්බේ ධර්මා අනාත්ත ආදී දැක්කලා පස්සේ පූර්ණ වතින් දැක්කාම ඔය ටික වෙනවා. ඒ වැඩෙන ආකාරයයි ඔය තියෙන ගාථාව. සෝවාන් ඵලයටපත් උනත් ඒක ආර්ය මාර්ගය. එන සකෘදාගාමී අනාගාමී සත්‍යෙටපත් වෙලා සබ්බේ සංඛාරා දුක්ඛාදී තියෙන දින ප්‍රගුණ වෙලාවත් ඒ මාර්ගය තමයි වැඩෙනකමයි. ඒ සමග්ගෝ විසුද්ධිය, විසුද්ධියේ මාර්ගයමයි. ඊට පස්සේ අරිහත් මාර්ගඥානීය පූර්ණලා සබ්බේ ධම්මා අනාත්ත ආදී කියන එක වැඩිලා වැඩිලා එනකත් ඒත් මාර්ගයම විසුද්ධි මාර්ගයේ පූර්ණත්වය විසුද්ධත්වය අරිහත්වය. එතනක සබ්බේ ධම්මා අනාත්ත ආදී කිව්වේ ඒකයි තියෙන්නේ. අනිත්‍ය වශයෙන් දැකින එකේ ඉතරක් විහිදෝලා බෑ. අනිත්‍ය වශයෙන් දැකදී ඊට පස්සේ දුක්ඛ වශයෙන් දැකීම ගැඹුරු වෙනවා. පළවෙනි දකින්නට දර්ශනේ අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව දකින්න. ඒක දකින්න මට්ටමක් විතරයි. ඒ දකින්න මට්ටමේදී දෘෂ්ටි විදුණා. සංයෝජන වශයෙන් තිබුණ ඇලීම තව තියෙනවා. ඇලීම ඉවරට එහෙම ඉවර නැහැ. දුක්ඛ දකින්නකොට තවත් ලෞකික තිබෙන කාම ලෝකයේ ඇලීමෙන් මිදිලා යනවා. කාම ආස්වාදී මිදිලා යන ඉතින් අනාත්ම දකින්නට තුන් ලෝකයේදී සියලු ඇලීමෙන් මිදිලා ගිලා හරි හතරවත් වෙනවා. ඒක තමයි සබ්බේ සංඛාරා අනිත්‍ය, සබ්බේ සංඛාරා දුක්ඛ, සබ්බේ ධම්මා අනාත්තා කියන වචන තුනේ දෙන්න හේතුව. මේක අහලා තින්නේ සබ්බේ ධම්මා මේ කියන එක මෙතන සබ්බේ සංඛාරා නොකිය සබ්බේ ධම්මා කියලා දාලා තින්නේ ඇයි කියන එකයි මේ ප්‍රශ්නේ තියුනේ එක. අනික තමයි අනිත්‍යාදී කියවනම් ඒක අනිත්‍යාදී කියන්නේ දුක්ඛාදී කියලා එහෙම කිව්වා මිසක් ඒකයි අනාත්තාදී කිව්වේ කියන වචනේ. මේක කොහොම තෝරා ගන්නද?